SBS Audio is supported by advertising.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ දතුවිත්ති පිළිබඳව කතාබහ කරන අපගේ සතිය විශේෂාංගයේ ලොව වටා විදේශ විත්ති සමාලෝචනය අපි පුරුදු විදිහට එහෙමනම් අදත් මේ විදිහට ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන්නට සූදානම් සිටින ට්‍රාන්ස්ෂිප් ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාවත් සම්බන්ධ කරගෙන. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම මේ ලංකාව කෙරෙහි අවධානය යොමු කරමු. මොකද අපි දන්නවා දැන් ජනාධිපතිවරණයකින් පස්සේ අලුත් නායකයෙක් පත් වෙලා ඉන්නේ. ඔවුන් බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීම උදෙසා ඊළඟ මහමැතිවරණයේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන වකවානුවකදී අපිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් තොරතුරු ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ පසුගිය යුද සමයේදී විඳිතයන් බවට පත්වුණු පුද්ගලයන්ගේ අතුරුදන් වූවන්ගේ ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබුණු ඒ වගවීම සම්බන්ධව වන ඒ යාන්ත්‍රණය තවදුරටත් දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා විශේෂයෙන්ම මේ නව පාලනය යටතේ ඔවුන්ට යම් කිසි වූ කාලයක් ලබා දීම උදෙසා රටවල් කීපයක් එකතු වෙලා මේ සම්බන්ධව ක්‍රියා කරලා තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී. ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඔබෙන් දැනගන්න කැමතියි අමල්. මෙවර මේ අලුතින් ගෙනලා තියෙන අදහසට අනුව යම් කිසි වෙනසක් සිදු වෙනවද? මොකක්ද මෙතනදී ඔවුන්ගේ පරමාර්ථය ඇත්තටම වෙලා තිබුණේ කියලා?
ඔව් දිලුක්ෂි, මේ සතිවාරයේදී මේ යෝජනාව ආවේ දැනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන පරීක්ෂණය තව අවුරුද්දකින් දීර්ඝ කරන්න. එතකොට මේ ලංකාවේ සිද්ධ වුණයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එක්රස් කර ගැනීම වගේ කටයුතු ඒවත් තව අවුරුද්දකින් දීර්ඝ කරන්න තමයි මේ යෝජනාවෙන් සම්මත කරගත්තේ. මෙතන විශේෂ කාරණා වෙන්නේ මේ සැරේදී මේ යෝජනාව ඒකමතිකව සම්මත වීමයි. මේ පිළිබඳ ඡන්දයක් විමසන්න අවශ්‍ය වුණේ නැහැ. මේ යෝජනාව ගෙනාපු රටවල් සියල්ලම සහ අනෙකුත් මානව හිමිකම් කවුන්සිලයේ අනෙකුත් සමාජික රටවල් මේ අවස්ථාවේදී මේ යෝජනාව සම්මත කළා. නමුත් ඒකමතිකව සම්මත කළාට මේකට ශ්‍රී ලංකාව විරුද්ධව තමයි අදහස් ප්‍රකාශ කරේ. මෙවර මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට ඡන්දය ලබා දෙන සමාජිකත්වයේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවට ඍජුව බලපෑමක් කරන්නට බෑ. නමුත් ශ්‍රී ලංකාව පැහැදිලිව මේ අවස්ථාවේ සඳහන් කරා දැන් අලුත් රජයක් බලයට පත් වෙලා තියෙනවා. ඔවුන්ට කාලයක් දෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ මානව හිමිකම් කවුන්සිලයේ මේ අලුත් යෝජනාව දැනට තියෙන පරීක්ෂණ තව අවුරුද්දකින් දීර්ඝ කරන මේ යෝජනාව අත්හිටවන්න, ඒ වෙනුවට අලුත් රජයට තව කාලයක් ලබා දෙන්න, විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට අලුත් රජය ඒ පිළිබඳ දැනටමත් ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ හින්දා කාලය ලබා ගැනීමේ ඉල්ලීමක් කළා. නමුත් ඒක මානව හිමිකම් කවුන්සිලය පිළිගත්තේ නැහැ. සියලුම දෙනාගේ ඒක මතිකව මේ යෝජනාව සම්මත කරගන්න උන්ට හැකි වුණා.
අමල්, මේ මොන වගේ රටවල්ද මේ සඳහා මැදිහත් වෙලා තිබුණේ මේ මානව හිමිකම් කවුන්සිලයේ මේ යෝජනාව අලුත් කරන්න?
දිලුක්ෂි, මෙතන රටවල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ යෝජනාවට දායක වෙලා තිබුණා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වගේ බටහිර රටවල්, ෆ්‍රාන්සය, ජර්මනිය වගේ රටවල් ඇතුළුව රටවල් 39ක් මේ යෝජනාවට කෙලින්ම සහාය ලබා දීලා තිබුණා. නමුත් වඩාත්ම සුවිශේෂ කාරණාව වෙන්නේ මේ යෝජනාවට දායක නොවිච්ච රටවල්. ඒ රටවල් අතර ඉන්නවා බ්‍රසීලය, ඉන්දියාව, චීනය සහ රුසියාව. මේ රටවල් බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාවට පක්ෂව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ එක්කම ඡන්දයක් තිබිච්ච අවස්ථාවේ ශ්‍රී ලංකාවට පක්ෂව ඔවුන් ඡන්දය ප්‍රකාශ කළා තියෙනවා. මේ අවස්ථාවේදී ඡන්දයක් පැවැත්ුණේ නැහැ. ඒ නිසාවෙන් මේ යෝජනාව ඒකමතිකව සම්මත වුණා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වපු ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරපු ඒ රටවල් වලටත් ස්තුති කරන්නට යෙදුණා. ඊට අමතරව ඇය අවධාරණය කරේ මේ අවස්ථාවේදී අලුත් රජයක් ඉන්න නිසා ශ්‍රී ලංකාවට තව කාලයක් ලබා දෙන්න කියන පණිවිඩය තමයි ඇය කීප වතාවක්ම අවධාරණය කළේ.
මුළු ලෝකයේම දැස් යොමු වෙලා තියෙන්නේ ඊශ්‍රායල හමාස් මේ ගැටුම පිළිබඳව. අපි දන්නවා මේ වෙනකොට ගාසා තීරයේ දැවන්ත ආකාරයෙන් සටන් ක්‍රියාත්මක වුණා. එතනදී පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අවතැන් වුණා. ඊට පස්සේ ලෙබනනේ සහයෝගය ලබන ලෙබනන් හි වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය මර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළා ඊශ්‍රායලය විසින්. දැන් ඔවුන් ලෙබනනේ මූලික කරගෙන ගුවනින් සහ ගොඩබිමෙන් මේ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. විශාල සංඛ්‍යාවක් අවතැන් වෙමින් සිටින බව තමයි මේ සටන් හරහා අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. අමල් දැනගන්න කැමති, දැන් ඊශ්‍රායලයට පක්ෂපාතී රටවල් කුමක්ද මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය? ඊට අමතරව අපි දකිනවා ඊශ්‍රායලයට යුදායුධ සැපයීම සම්බන්ධව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝනුත් යම් අදහසක් පළ කරලා තිබුණා මේ ඇමරිකාව පිළිබඳව. මොකද ඇමරිකාව දිගින් දිගටම ඊශ්‍රායලයට මේ විදිහට යුදාධාර සැපයීම මේ ඇවිලෙන ගිනට පිදුරු දැමීමක් වැනි ක්‍රියාවලියක් කියලා. ඉතින් මං කැමති මේ සමස්තයක් වශයෙන් ගත්තහම මේ සියලු දෑ පිළිබඳව මේ වෙනකොට වාර්තාවන අලුත්ම තොරතුරු ඔබෙන් මීළඟට විමසා බලන්න.
ඔව් දිලුක්ෂි, මේ සතියේ වෙච්ච සුවිශේෂ කාරණාව තමයි ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් සති 7කට පස්සේ ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය නෙට්නියාහු සමග ඍජුව දුරකථන සංවාදයකට යෙදුණා. මේ දුරකථන සංවාදයේදී ඇමරිකානු ජනාධිපතිවරයා නෙට්නියාහු අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කරා ඔහු ලෙබනනේටත් අර ගාසා තීරයේ සිද්ධ කළා වගේ එවැනි යුද මෙහෙයුම් කරනවා නම් ඒක ඇමරිකාව අනුමත කරන්නේ නැහැ, එය වහාම නතර කළ යුතුයි කියලා. මේකට හේතුව තමයි නෙට්නියාහු අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥාවක් දීලා තිබුණා. ඔහු ලෙබනන් වාසීන් ආමන්ත්‍රණය කරලා ඔවුන්ට අනතුරු ඇඟවීමක් කළා තිබුණා. ලෙබනන් ජනතාව හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වනවා නම් සහ හිස්බුල්ලා සංවිධානය තමන්ගේ භූමියෙන් ඉවත් කරන්නට කටයුතු කරන්නේ නැත්නම් ගාසා තීරයට වෙච්ච ඒ දේම, ඒ ආනිසංසෙම ලෙබනනට සිද්ධ වෙන්න පුළුවන් කියලා තර්ජනයක් කළා. ඉතින් ඔහු සඳහන් කළේ මුළු ලෙබනනේම සුන්නත් දූවිලි කරන්න ඊශ්‍රායලය කටයුතු කරනවා, ඒ නිසා හිස්බුල්ලා සංවිධානයට සහාය දෙන්න එපා කියලා. මෙතනදී බයිඩන් ජනාධිපතිවරයා බොහොම ඍජුවම ඊශ්‍රායලයට බලපෑමක් කළා. ගාසා තීරයේ ඔවුන් කරන මෙහෙයුම් වාගේ ලෙබනනේ එවැනි දෙයක් සිදු කරන්නට එපයි කියලා. මේ වෙනකොට ලෙබනනේ 1200ක් පමණ පුද්ගලයන් සංඛ්‍යාවක් මේ ඊශ්‍රායලයේ යුද මෙහෙයුම් නිසා ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. මේ වෙනකොට දිලුක්ෂි, බේරූට් අගනුවරත් විශාල මානුෂීය ඛේදවාචකයක් ඇති වෙමින් තියෙනවායි කියලා තමයි මේ සතියේ වාර්තා වුණේ. ඒ එකම දිලුක්ෂි, මේ ඊශ්‍රායලට අවියායුධ ලබා දීම සම්බන්ධයෙන් මැක්‍රොන් ජනාධිපතිවරයා අලුත් අදහසක් යෝජනා කළා. ඔහු බටහිර රටවල් වල ඉල්ලීමක් කරා ඊශ්‍රායලට ලබා දෙන යුද ආධාර ඒවා නවත්වන්නට කියලා. විශේෂම මේ අවියායුධ ගාසා තීරයේත් ඒ වගේම ලෙබනනේත් ඔවුන් පාවිච්චි කරනවා නම් එය වැළැක්වීම සඳහා අවියායුධ දීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම අනෙකුත් සියලුම බටහිර බලවතුන්ගෙන් කළා. මෙතනදී පෙන්වා දීලා තියෙනවා ඇමරිකාව අවුරුද්දකට ඩොලර් මිලියන 3000ක විතර වටිනාකමක් ඇති අවියායුධ ඊශ්‍රායලයට ලබා දෙනවා. ඉතින් මේ විදිහට ඇමරිකාව අවියායුධ ලබා දීම නිසා තමයි මේ ආකාරයට ඊශ්‍රායලයට මේ විශාල විනාශයක් කිරීමට ඒ හැකියාව ලැබිලා තියෙන්නේ කියලා. දැන් සති කීපයකට කලින් බ්‍රිතාන්‍යත් අනතුරු ඇඟවීමක් කළා. ඔවුනුත් ඊශ්‍රායලයට ලබා දෙන විශේෂයෙන්ම බර අවි සහ ඒ ගුවන් යානාවලට පාවිච්චි කරන සමහර අවියායුධ ඒවා ලබා දීම සීමා කරනවා කියලා බ්‍රිතාන්‍ය සඳහන් කළ තිබුණා. ඉතින් ඒක ඉදිරියට ගෙන යමින් තමයි මැක්‍රොන් ජනාධිපතිවරයා අනෙකුත් බටහිර රටවල වලින් ඉල්ලීමක් කළ තියෙන්නේ ඊශ්‍රායලට ලබා දෙන යුද ආධාර විශේෂම අවියායුධ සීමා කරන්නටයි කියලා.
මේ වගේ යුදමය වාතාවරණවලදී එසේත් නැමැතිනම් රටවල්වල පවතින යම් ආර්ථික තත්ත්ව සහ අභ්‍යන්තරික වියවුල්කාරී වාතාවරණ හමුවේ රටවල්වලින් බොහෝ ආකාරයෙන් සරණාගතයෙන් බිහිවෙමින් පවතිනෝ. අපි දන්නවා ඒ විශේෂිත අත්දැකීම අපි මේ ජීවත්වන ඔස්ට්‍රේලියාවටත් තියෙනවා. මේ තත්ත්වය යුරෝපයට දැඩි තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් යුරෝපා සංගමය මේ විදිහට යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු වෙන සරණාගතයින් උදෙසා යම් අලුත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවෙන් යම් අදහසක් යෝජනා වෙලා තියෙනවා. මං කැමතියි අමල් මේ සම්බන්ධව වන යෝජනාව මොකක්ද සහ ඒට අන්තර්ගත කරුණු සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන යුරෝපා සංගමයේ රටවල් මොනවද කියලත් තොරතුරු දැනගන්න.
ඔදිලුක්ෂි, ඊයේ වෙනකොට යුරෝපා සංගමයේ සමාජික රටවල් ලක්සම්බර්ග්හි රැස් වෙලා ඔවුන් සරණාගතයන් සහ දේශපාලන රැකවරණය බලාපොරොත්තුවෙන් යුරෝපා සංගම් රටවලට ඇතුල් වෙන නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ අලුත් වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා ආරම්භ කළා. මේකට ප්‍රධාන හේතුව තමයි ගිය අවුරුද්දේ යුරෝපා සංගම් රටවල් වලට 105කට අධික නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් ඇවිල්ලා තිබුණා. ඒ පිරිසෙන් 20%ක් විතර වගේ ප්‍රමාණයක් පමණයි ආපසු තමන්ගේ රටවල් වලට පිටමං කළ තිබුණේ. ඉතින් යුරෝපා සංගමේ රටවල් සාකච්ඡා කරමින් ඉන්නේ අලුත් ක්‍රමවේදයක්, විශේෂයෙන්ම යුරෝපා සංගමයට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් වෙනත් මහද්වීපයකට පිටත් කරන්නේ නැතිව, බ්‍රිතාන්‍ය රුවන්ඩාවලට සරණාගතීන් යවන්නට උත්සාහ කළා වගේ, එවැනි මතභේදාත්මක එහෙම නැත්නම් ආන්දෝලනාත්මක පියවරක් ගන්න නැතිව යුරෝපය කිට්ටුවම යුරෝපා සංගමයේ සමාජික නොවන රටක ඔවුන්ව තාවකාලිකව රඳවලා ඊට පස්සේ ඔවුන්ගේ ඉල්ලුම් පත්‍ර සලකා බලලා දේශපාලන රකවරණය ලබා ගැනීමට නුසුදුසු අය නැවත පිටමං කරන්න තමයි ඔවුන් යෝජනා කළ තියෙන. ඉතින් මේ කාරණාව 20:26 වෙනකොට එකඟතාවයකට එන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඇතිව තමයි මේ අලුත් සාකච්ඡා වටේ ආරම්භ කරලා තියෙන්නේ. එතනදී ඔවුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම යුරෝපා සංගමයේ සමාජිකයන් 27 දෙනා අවට ඉන්න අනෙකුත් රටවල්, නමුත් සංගමයට ඇතුළු වීමට දැනට අයදුම්පත් ඉදිරිපත් කළ තියෙන, නමුත් තවමත් යුරෝපා සංගමයේ සමාජිකත්වයෙන් ලබා නොගත්තු රටවල් වලට නීති විරෝධී සංක්‍රමණිකයන් පිටත් කරලා ඒ ප්‍රදේශවල ඔවුන් ඒ ප්‍රදේශවලදී ඔවුන්ගේ ඉල්ලුම් පත්‍ර සලකා බැලීම තමයි දැනට යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට යුරෝපය තුල තියෙන නමුත් තවමත් යුරෝපා සංගමයට බඳවා ගත්ත නැති රටවල් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ඇල්බේනියාව, බොස්නියා හෙසගොවීනියා, ජෝර්ජියා, මොල්ඩෝවා, මොන්ටොනීග්‍රෝ, නෝර්ත් මැසඩෝනියා, සර්බියා, යුක්රේනය සහ තුර්කිය. මේ පිළිබඳ එකගතාවයක් ලබා ගැනීමට තමයි ලක්සම්බර්ග් හිදී යුරෝපා සංගමයේ සමාජික රටවල් 27 මේ විදිහට සාකච්ඡාවක් ආරම්භ කළේ.
ලෝකයේ මේ වගේ විවිධ යුදමය වාතාවරණය සහ දේශපාලනික කාරණා වාර්තා වෙන අතරතුරේදී සමාජ මාධ්‍ය පිළිබඳවත් විශේෂිත තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි එක්ස් සමාජ මාධ්‍ය. අපි කවුරුත් දන්නේ මුලින් මේක මේ ට්විටර් කියලා තිබුණ වගට. මෙහි අලුත් හිමිකරුවා ඉලොන් මස්ක් ඔහුගේ මේ සමාජ මාධ්‍ය වේදිකාව වන එක්ස් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ලෝකයේ විවිධ කලාපවලින් ඔහුට චෝදනා එල්ල වෙමින් තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාවෙන් චෝදනාවක් එල්ල වුණා මීට කලින් සහ දඩ නියම කිරීමක් පවා සිදු වුණා. වෛරී ප්‍රකාශ තමන්ගේ එක්ස් සමාජ මාධ්‍ය වේදිකාව හරහා ප්‍රචාරණය වන්නට ඉලොන් මස්ක් ඉඩ සලසීම පිළිබඳව, ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව මේ වගේ තත්ත්වයක් උද්ගත වුණා. ලතින් ඇමරිකාවේ, ඒ කියන්නේ දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය බ්‍රසීලයේ සාවාදී තොරතුරු සම්බන්ධයෙන් එක්ස් මාධ්‍යත් එක්ක ඇතුළු නීතිමය ගැටුමකදී බ්‍රසීලයේ දින 40ක් එක්ස් මාධ්‍ය වේදිකාව තහනම් කරන ලැබුවා. හැබැයි නැවතත් ඒ සඳහා අවසර ලබා දෙන්නට එක්ස් සමාජ මාධ්‍ය අඩවියට ප්‍රවේශ වන්නට බ්‍රසීලය ඉඩකඩ සලසලා දුන්නා. දැන් මෙහිදී මේ ඉඩකඩ ලබා දුන්නට පස්සේ ඉලොන් මස්ක් මොනවද ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සහ ඔහුගේ එක් සමාජ මාධ්‍ය වේදිකාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මේ ආන්දෝලනාත්මක අදහස් පිළිබඳව අපිට මොනවද අලුතෙන් වාර්තා වෙමින් තියෙන තොරතුරු?
ඔව් දිලක්ෂ්මී, බ්‍රසීලය සම්බන්ධයෙන් ඉලොන් මස්ක්ගේ ප්‍රතිපත්තිය වුණේ ඔහු දිගින් දිගටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටිනවා. එතකොට බ්‍රසීල රජය සමග ඔහු ආරෝවක් ඇති කරගත්තා. බ්‍රසීල රජය සඳහන් කළා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ වෛරී ප්‍රකාශන කරන ඒ ගිනුම් තහනමට ලක් කරන්න කියලා. නමුත් ඒකට ඉලොන් මස්ක් එකඟ වුණේ නැහැ. එකඟ නොවුණා පමණක් නෙවෙයි, ඔහු තමන්ගේ කාර්යාලය වසා දාලා බ්‍රසීලයට එක්ස් සේවය ලබා දීම ඔහු නතර කරන්න අතර කටයුතු කළා. ඒ එක්කම බ්‍රසීල රජයත් මේ එක්ස් සමාජ මාධ්‍ය රටතුළ තහනම් කළා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ මේ ෆ්‍රී ස්පීච්, එහෙම නැත්නම් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තමන්ගේ සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරන්න ඕනේ කියපු ඉලොන් මස්ක් දැන් තමන්ගේ ඒ ස්ථාවරය වෙනස් කරලා ඔහු බ්‍රසීල රජයට ඩොලර් මිලියන ගණනක දඩයකුත් ගෙවලා බ්‍රසීල රජය ඉල්ලපු, රජය හඳුන්වා දීපු වෛරී ප්‍රකාශ කරනවායි කියලා සඳහන් කරපු ගිනුම් තහනම් කරන්නටත් එක්ස් මාධ්‍ය ජාලය කටයුතු කළ තියුණා. ඉතින් මුලින් බොහෝ දෙනෙක් හිතුවේ එක්ස් මාධ්‍ය ජාලය බ්‍රසීල රජයට එරෙහිව දැඩි ලෙස නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පෙනී හිටියි කියලා. නමුත් දින 40ක තමන්ගේ මාධ්‍ය ජාලය වසා දැමීමෙන් පසුව ඔහු ඇත්තටම තමන්ගේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැන් නැවතත් බ්‍රසීලය තුළ එක්ස් සේවා ආරම්භ කළා තියෙනවා. ඉතින් බ්‍රසීලය තුළ ග්‍රාහකයන් මිලියන 22කට විතර ප්‍රමාණයක් ඉන්නවයි කියලා සඳහන් වෙනවා. ඒ එක්කම මේ මාධ්‍ය ජාලය ප්‍රචාරක දැන්වීම තුළින් විශාල ආදායමකුත් ලබන වෙළඳපොළක් හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් නැවතත් එක්ස් සේවාවන් බ්‍රසීලයට ලබා දීම තුළින් අර නිදහස් අදහස් ප්‍රකාශ කිරීම කෙසේ වෙතත් තමන්ගේ වාණිජ කටයුතු ඉදිරියට ගෙනියන්නට රජය පනවන කොන්දේසිවලට එකඟව ඉදිරියට කටයුතු කරන්නට තමයි එලොන් මස්ක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ ඔහු තවමත් කිසිම අදහසක් ඊට පස්සේ ප්‍රකාශ කළ නැහැ. එක් සමාගමත් ඇයි ඔවුන් මේ විදියට ඒ තමන්ගේ මුල් ස්ථාවරය වෙනස් කළේ කියන කාරණාව පිළිබඳවත් තාම නිශ්ශබ්දතාවයේ රකින්නවා මිසක්ක ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්නට යොමු වෙලා නැහැ.
හොඳයි බල්, එහෙමනම් අපි අපට ස්තුතිය පළ කරමින් සමුදෙනවා. බොහොම ස්තුතියි මේ සතිය වෙනකොට ලෝකුරා වාර්තාවන සුවිශේෂී සිදුවීම් සාකච්ඡා කරන්න සම්බන්ධ වුණාට. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා යලිත් මේ විශේෂංගෙදී හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් නිරුචි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.